SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
පසුගිය සතියේ සිකුරාදා අපි ඔබව මේ ලෝවටා විශේෂාංගයෙන් හමුුණාට පස්සේ මේ සතියේ සිකුරාදා වෙනකන් මේ ගෙවිලගේ සතිය තුළදී ලෝකයේ සිදුවුණු උණුසුම් තොරතුරු මොනවද කියන කාරණාව අදත් එමනම් අපි ලෝවටා විශේෂාංගයෙන් විමසා බලන්නට සූදානම්. මේ කාර්තාවයට සුපුරුදු පරිදි දැන් සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලරුක්ෂි.
දැන් අමල්, ඇත්තටම මේ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර මේ අලුතින් නැතිවලා තියෙන හිතවත්කම පිළිබඳව තමයි සමස්ත ලෝකයාගේම වැඩිම අවධානය යොමු වෙලා තියෙන කියලා අපිට පේනවා. මොකද අපි මේ විශේෂාංගයනුත් මීට කලින් බොහෝ විට කතා බහ කළා. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාවලීන් එයට විරුද්ධව නැගී සිටි ඇමරිකාවේ යම් යම් අදහස් මත ගැටීම්, එතකොට ඇමරිකාවත් දකුණු කොරියාවත් අතර තිබුණු සම්බන්ධකම, කෙසේ හෝ උතුරු කොරියාවත් දකුණු කොරියාවත් එක්තරා අවස්ථාවකදී යුදමය ඝට්ටනයක් දක්වා ඉතාමත් මාසන්නයට ගියා. දැන් තත්වය මේ ආකාරයෙන් තියෙද්දි ලබන මාසයේ ආරම්භ වීමට නියමිත වින්ටර් ඔලිම්පික්ස් ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා රටවල් දෙකම එකට එකතු වෙලා එක තජයක් යටතේ සමාරම්භකුල්ලට සම්බන්ධ වෙන්නටත් දැන් මේ වෙනකොට සාකච්ඡා කළා හමාරයි. මේක ලෝකයේම විශේෂිත අවධානයක් යොමුලා තියෙන කාරණාවක් නිසා අපි එතරින් කතාව පටන් ගනිමු. ඇත්තටම මමල් අපි මුලින්ම සලකා බලමු මොකද්ද මේ උතුරු කොරියාවෙත් දකුණු කොරියාවෙත් හදිසි ඇතුණු හිතවත්කම කියලා.
දිලරුක්ෂි, මේ අලුත් අවුරුදු පණිවිඩයක් හැටියට උතුරු කොරියාවේ නායක සඳහන් කළා මේ වින්ටර් ඔලිම්පික් සඳහා උතුරු කොරියාවත් සහභාගී වීමට කැමැත්තෙන් ඉන්නවයි කියලා. ඉතින් ඒක ඇත්තටම ප්‍රවිෂ්ටයක් හැටියට අරගෙන දකුණු කොරියාව මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කරලා දැන් දෙරටම එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ශීත ඍතුව සම්බන්ධයෙන් තියෙන මේ ඔලිම්පික් ක්‍රීඩාවට රටවල් දෙක එකතු වෙලා එක කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට, විශේෂයෙන්ම මේ අයිස් හොකි සම්බන්ධයෙන් සහ මලල ක්‍රීඩකයන් පමණක් නෙමෙයි ඒ සඳහා ඒ අපි කියන මේ චියර් ස්කොඩ් එක, ඒකත් රටවල් දෙකේම එකතුෙන් සිද්ධ කිරීමට දැන් දෙපාර්ශ්වයේම එකඟතාවයට පත්වලා තියෙන. ඊට වඩාත්ම වැදගත්ම කාරණා වෙන්නේ දකුණු කොරියාව හෝ උතුරු කොරියාවේ දජ පාවිච්චි කරන්නේ නැතිව ඒ රටවල් දෙක තනි දජයක් යටතේ ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගී වීමට තීන්දුව කළා තියෙනවා. මෙතන මේ තනි දජයක් හැටට උන් හඳුන්වන්නේ සුදු පාට පසුබිමක කොරියානු මේ රටවල් දෙකම සහිත සිතියමක වගේ නිරූපණය වෙන ආකාරයට නිල් පාටෙන් දක්වලා ඒකේ පසුබිම සුදු පාට තියෙන දජයක් හැටියට ඇති කරගෙන ඒ දජය යටතේ මේ රටවල් දෙකම මේ ක්‍රීඩාවට සහභාගී වීමට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ කොරියානු අර්ධද්වීපයේ සාමය ඇති කිරීම සඳහා ඇති වෙච්ච ඒකේ හොඳ මූලික පියවරක් හැටියට දකිනවා. මොකද දකුණු කොරියාවත් හඳුන්වලා තියෙනවා මේ ඔලිම්පික් ක්‍රීඩාව සාම ක්‍රීඩාවක්, සාම ඔලිම්පික් එකක් හැටියට මේක ප්‍රවිෂ්ටයක් කරගෙන මේ දෙරට අතර දැන් අවුරුදු 70කට අධික කාලයක් තිබිච්ච ඒ අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට මේක මේ ක්‍රීඩාව මූලික කරගන්න හොඳ දෙයක් හැටියට දෙපැත්තම එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා.
අපි එතකොට මේ විමසා බලමු දාමල්, දැන් ඇමරිකාවේ ආකල්පය මොකක්ද කියලා. අපි දන්නවා උතුරු කොරියාවට සහයෝගය ලබා දුන්නා චීනය. එතකොට දකුණු කොරියාවත් ඇමරිකාවට සහයෝගය ලබා දුන්නා, මේ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් දෙගොල්ලොත් අතර ලොකු ගනුදෙනු තිබුණා. දැන් උතුරු කොරියාවත් දකුණු කොරියාවත් මේ ආකාරයෙන් ඇති කරගන්නව හිතවත්කම මත ඇමරිකාවේ සහ චීනයේ ආකල්ප සහ ප්‍රතිපත්ති මේ වෙනකොට කොයි ආකාරයෙන්ද වෙනස් වෙලා තියෙන්නේ?
මෙතන ඇත්තටම දිලරුක්ෂි, මේ වෙනකොටත් උතුරු කොරියාව සම්බන්ධයෙන් ඒ පනවල තියෙන ආර්ථික සම්බාධක නිරන්තරයෙන්ම ඇමරිකාව විසින් උත්සන්න කරලා තියෙනවා. ඇත්තටම මේකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් දායකත්වය ලැබිලා තියෙනවා. එතකොට මේ ක්‍රීඩාව නිසා කිසිම විදිහකින් මේ උතුරු කොරියාවට පනවල තියෙන තහංචිවල ඒ සම්බාධකවල ලිහිල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇමරිකාව අවධාරණය කරලා තියෙනවා මේ අවස්ථාවේදී උතුරු කොරියාව මේ ක්‍රීඩාවට සම්බන්ධ වීම තුළින් මේකත් ඔවුන්ගේ තවක් උප්පරවැට්ටියක්ද, ක්‍රීඩාව මුල් කරගෙන ඔවුන් තමන්ගේ ඒ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යයිද කියන ඒ සැකය ඇමරිකාව මතු කරලා තියෙනවා. ඇමරිකාවත් ඒ ඇමරිකාවට ඒ සහාය දෙන අනෙකුත් බටහිර රටවලුත් ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. නමුත් දකුණු කොරියාවත් ඒ වගේම චීනයත් මේ අවස්ථාවේදී මේ ලැබිලා තියෙන අවස්ථාව උපයෝගී කරගෙන මේක සාමයේ සඳහා අවස්ථාවක් කරගන්නට ඕනේ කියන ස්ථාවරය තමයි ඉන්නේ.
දැන් ඔය මේ උතුරු කොරියාවේ තිබුණු ඔය න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් කලාපී ආරක්ෂාව සම්බන්ධව බොහෝ දෙනෙක් අවධානය යොමු කළා. විශේෂයෙන්ම අපි මේ ඉන්න ඕස්ට්‍රේලියාව, එතකොට කලාපීය වශයෙන් ගත්තම අනිකුත් ප්‍රබල රටවල් චීනය, ජපානය, මේ වගේ රටවල් විශේෂාකාරයකට යම් යම් සාකච්ඡා පවා පැවැත්තුවා. දැන් තත්ත්වය ඔහොම තියෙනකොට අපිට වාර්තා වෙනවා විශේෂයෙන්ම ආසියාතික කලාපයේ ඉන්දියාව වගේ රාජ්‍යයන් මීට කලින් එකඟතාවට පත් වෙලා තිබුණු මේ මිසයිල ගනුදෙනු නැවතත් යාවත්කාලීන කරන්නට ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා කියලා. මොකද ඉන්දියාවට ගිහිල්ලා හිටිය අපි දැක්කා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු. මේකත් එක තමයි මේ කතාව ඉස්මතු වෙන්නේ. අමල් ඇත්තටම ඉන්දියාවේ මේ උත්සාහය මොකක්ද?
ඔව් දිල්දුක්ෂි, ඇත්තටම 2014 වෙනකොට ඉන්දියාවට අවශ්‍යතාවයක් තිබුණා ඔවුන්ගේ යුද ටැංකි වලට ඒ අවශ්‍ය අවි ආයුධ ලබා ගැනීමට. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් ඔවුන් ටෙන්ඩර් කැඳවලා තිබුණා මේ කටයුතු සඳහා. නමුත් නරේන්ද්‍ර මෝඩි අග්‍රමාත්‍යවරයාගේ මේක් ඉන් ඉන්දියා, එහෙම නැත්නම් ඉන්දියාවේ නිෂ්පාදනය කරමුයි කියන ඒ වැඩපිළිවෙල යටතේ යුද ටැංකි වලට ආයුධ ලබා ගැනීම පිටරටින් ගෙන්වීම අත්හිටවලා ඒ වෙනුවට ඉන්දියාව තුළම මේවා නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ කියලා කතිකාවක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒ අනුව තමයි මේ ඩොලර් මිලියන 500ක විතර වටිනාකමක් තියෙන මේ අවි ආයුධ ටෙන්ඩරය ඒක අත්හිටවලා ඉන්දියාව තුළම මේක නිෂ්පාදනය කරන්න කටයුතු සම්පාදනය කරමින් ඉන්නකොට තමයි මේ අලුත්ම ප්‍රවණතාවය ඇති වුණේ. බෙන්ජමින් නෙතන්‍යාහුගේ සංචාරයත් එක්කලා මෙහිදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ඉස්රායලය ප්‍රකාශයට පත් කරා. ඉස්රායලය සූදානම් කියලා මේ විදිහට ඉන්දියාවට අවශ්‍ය යුද ටැංකි වලට අවශ්‍ය මිසයිල ලබා දීම සඳහා කටයුතු කරන්නට. ඉතින් ඒ පිළිබඳව දෙරට අතර ගිවිසුමක් ඇති කර ගැනීමට, එහෙම නැත්නම් ඒ එකඟතාවය ඇති කර ගැනීමට සූදානමක් තියෙනවයි කියලා තමයි බෙන්ජමින් නෙතන්‍යාහු මේ ප්‍රකාශයට පත් කරේ. ඇත්තරම නරේන්ද්‍ර මෝඩි තමයි ප්‍රථම ඉන්දිය අගමැතිවරයා ඊශ්‍රායලයේ සංචාරයක් කරපු. මොකද ඊශ්‍රායලයේ පලස්තින ජාතිකයන් සම්බන්ධයෙන් ගත්තා වූ ක්‍රියාකලාපේ ප්‍රතික්ෂේප කිරීමක්, එහෙම නැත්නම් හෙළා දැකීමක් වෙනුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් ඊශ්‍රායලයේ සංචාරය කිරීමෙන් වැළකී සිටියා. නමුත් ඒ සම්ප්‍රදාය ඒ ප්‍රවේශය වෙනස් කරමින් නරේන්ද්‍ර මෝඩි ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ සංචාරයකින් දෙරට අතර පහත් මට්ටමින් තිබිච්ච රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ඒක ඉහළ තලයකට ඔසවලා තිබුණා. ඒකෙත් ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ඊශ්‍රායලෙන් අති නවීන ඒ මිසයිල් තාක්ෂණය ලබා ගැනීමට දැන් රටවල් දෙකම කටයුතු කරමින් ඉන්නේ.
දැන් එතකොට මේ ඉන්දියාවට සහ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවට සමීප රටක් පිළිබඳවයි මීළඟට අවධානයට ලක් කරන්නේ මාලදිවයින. මාලදිවයින සංචාරක පාරාදීසයක්. නමුත් පසුගිය කාලවකවානුවේදී මේ මුස්ලිම් අන්තවාදී ක්‍රියා සම්බන්ධව යම් ප්‍රවණතාවක් නැගියන රාජ්‍යයක් විදිහටත් අපිට තොරතුරු වාර්තා වෙන්න පටන් ගත්තා. ඔබට මතක ඇති අපි මාස ගණනාවකට කලින් කතා බහ කළා IS සංවිධානයේට මේ මුස්ලිම් අන්තවාදී පිරිස් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාව හරහා විදේශගත වෙන යම් තොරතුරුකුත් බුද්ධ්‍යංශ විසින් අනාවරණය කරගෙන තිබුණා. ඉතින් මේ යටතේ බොහෝ දෙනෙකුගේ සැකය සහ විමසුම යමුනා මාලදිවයින වෙත. මේ වෙනකොට මාලදිවයිනෙන් අලුත් තොරතුරක් වාර්තා වෙනවා. මේ මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ ඒවා තවදුරටත් බලගන්වන වෙබ් අඩවි තහනම් කරන්නට එරට රජය යම් කිසි වූ තීරණයක් අරගෙන තියෙනවා කියලා. මේකට බලපාපු ප්‍රධානතම කාරණා මොකක් විදිහටද වාර්තා වෙන්නේ යමල්?
ඔව් දිලක්ෂි, අතර මේ මාලදිවයින කුඩා රටක් ඒකම මේ සංචාරකයන්ගේ පාරදීසයක් වුණාට අතරම පහුගිය කාලයේම ඒ දේශපාලන අස්ථාවරවාදයක් තිබිච්ච ඒ වගේම මුස්ලිම් අන්තවාදීන්ට නිදහසේ කටයුතු කරන්න පුළුවන් වෙච්ච ස්ථානයක් හැටියටත් අපිට හඳුන්වන්න පුළුවන්. 60කට අධික මාලදිවයින පුරවැසියන් සංඛ්‍යාවක් මේ වෙනකොටත් සිරියාව සහ ඉරාකයේ කියන රටවල් දෙකේ IS ත්‍රස්තවාදීන් සංවිධාන සමග එකතු වෙලා යුද කටයුතු කරනවයි කියලා සනාථ කරගෙන තියෙනවා. මේ පිළිබඳව මාලදිවයින රජයත් මේ වෙනකොට ඒ කරුණ තහවුරු කරලා තියෙනවා. නමුත් අලුත්ම තොරතුරු තමයි දිලක්ෂි මේ මාලදිවයින තුල විශේෂම බටහිර සංචාරකයන් ගැවසෙන ස්ථානවල ඒ ත්‍රස්තවාදී කටයුතු කිරීමේ අවදානමක් දැඩි අවදානමක් තියෙනවයි කියලා ඇමරිකාව මේ සතියේදී ප්‍රකාශයට පත් කරා. ඉතින් මේක තමයි ප්‍රථම අවස්ථාව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව තමන්ගේ පුරවැසියන්ට ඒ අවවාදය කළේ. තමන් මාලදිවයිනට සංචාරය සඳහා යනවනම් මාලදිවයිනේ මේ විදිහට ත්‍රස්ත ප්‍රහාර ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වුණොත් මාලදිවයිනේ කුඩා දූපතක ඒ ප්‍රහාරය මැඩලීමට බලධාරීන්ට ගමන් කිරීමටත් සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා මෙහිදී ත්‍රස්තවාදීන්ට සාර්ථකව තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඒ හැකියාව තියෙනවයි කියන කාරණාව ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒකට ප්‍රතිචාරයක් හැටියට තමයි මේ විදිහට මාලදිවයිනේ බලධාරීන් කියා සිටියේ. ඔවුන් දැඩි ඉස්ලාම් අන්තවාදී ඒ වෙබ් අඩවි සහ ඒ සමාජ වෙබ් ජාල තහනම් කිරීමට මාලදිවයින වැසියන්ට ඒවාට පිවිසෙන්න තියෙන හැකියාව වැළක්වීමේ කටයුත්ත කරනවයි කියන ඒ පොරොන්දුව මේ සතියේදී ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දුන්නා. ඉතින් ශ්‍රී ලංකාවට කිට්ටුම IS ත්‍රස්තවාදීන්ට ක්‍රියා කරන්නට පුළුවන් ස්ථානයක් හැටියට මේ වෙනකොට හඳුන්වා තියගෙන තියෙන නිසා අතරම ශ්‍රී ලංකාවේ ගුවන්තුටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුටුපළෙත් මේ වෙනකොට මාලදිවයිනෙන් පැමිණෙන පුරවැසියන් සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක පියවර එහෙම නැත්නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි සොයා බැලීමක් දැනටමත් අතරම ආරම්භ වෙලා තිබුණේ. ඉතින් ඒ වැනි වටපිටාවක තමයි මාලදිවයින රජය IS සංවිධානයට විරුද්ධව ප්‍රථම වතාවට අන්තර්ජාලයේ ඔස්සේ සිදු කරන ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු මැඩලීමට මේ විදිහට පියවර ගන්නවයි කියන පොරොන්දුව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දීලා තියෙනවා.
අපි මේ එහෙමනම් ඇමරිකාවට යමු නැවත වතාවක්. ඔබ දන්නවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව බොහෝ තහංචි පනවන ලැබුව ඔහු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇමරිකාවේ. දැන් අපිට හෙළි වෙනවා මේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් කියන පක්ෂ දෙක යම් කිසි වූ අරමුදයක සිටිනවා කියලා ඉදිරි අයවැය සම්මත කර ගැනීම පිළිබඳව. මොකද මේ සංක්‍රමණික සහ මේ සරණාගත වියදම් පිළිබඳව ඇතිවෙලා තියෙන මතගැටණේ හේතුවෙන් මේක ඇමරිකාවේ ආර්ථිකයට කොයි විදිහට බලපායිද? ඇමරිකාවේ ආර්ථිකයට බලපාන කරුණු සමස්ත ලෝකයටම බලපානවා. එනිසා මේ තත්ත්වය පිළිබඳව කොහොමද අන්තර්ජාතික තොරතුරු වාර්තාකරණය සිදු කරන්නේ මේ දවස්වල?
දිලුක්ෂි, මෙතන ඇත්තටම ඇමරිකාවේ ඒ රජයේ වියදම් සම්බන්ධයෙන් ඔවුන්ගේ කොංග්‍රස් සභාව ඒ වගේම සෙනෙට් මණ්ඩලය විසින් ඒ අනුමත කරපු වැය ශීර්ෂ වල ඒ ලබා දුන්නු මුදල් ඔස්ට්‍රේලියා වේලාවෙන් සෙනසුරාදා දවල් කාලයේ වෙනකොට මුදල් වෙන් කරපු ඒ කාල සීමාව අවසන් වෙනවා. එතකොට ඉන් එහාට ඇමරිකාවේ රජයේ මුදල් වියදම් කිරීම සඳහා ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. එහෙම අනුමැතිය ලබා ගන්නට බැරි වුණොත් එතකොට ඇත්තටම අපි කියනවා මේ ඇමරිකාවේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක්. එහෙම නැත්නම් සියලුම රජයේ වියදම් අත්හිට වීමට සිද්ධ වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට මේ මන්ත්‍රණ සභා දෙකේ අවශ්‍ය බහුතරය අහිමි වීමයි. එතකොට මෙහිදී රජයේ වියදම් සඳහා ඒ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට ඩෙමොක්‍රටික් පක්ෂයේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ සහයත් ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂය බොහොම තදින්ම කියා සිටිනවා රජයට අවශ්‍ය මුදල් වලට ඒ සහය ලබා ගැනීමට ඕනේ නම් මේ වෙනකොට ලක්ෂ 7ක් විතර ලදරු කාලයේදී නීති විරෝධී ලෙස ඇමරිකාවට පිවිස දැන් වැඩිහිටි පවස පත් වෙලා තියෙන පිරිස් වලට ඇමරිකාවේ රැඳී සිටීමට ඔවුන්ට නිත්‍යානුකූලභාවය ලබා දිය යුතුයි කියන ඉල්ලීම ඩෙමොක්‍රටික් පක්ෂය කළා තියෙනවා. ඉතින් ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහය ලැබෙන්නේ නැත්තම් ඇමරිකාවේ ආණ්ඩුවල වියදම් කිරීම සඳහා ඔවුන් සහය දෙන්නේ නැtei කියලා. ඉතින් මේ වෙනකොට ඒක ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ පොලිස් වාහනවලට ඉන්ධන ලබා ගැනීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සෙනසුරාදායෙන් පස්සේ කොංග්‍රස් සභාව ඒ මුදල් සම්මත කළේ නැත්නම් ඒ නිසා මේ වෙනකොට බොහොම දැඩි ලෙස කොංග්‍රසයේ සිටින ඒ ප්‍රධාන පක්ෂ දෙක ඔවුන්ගේ සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. කොයි විදිහටද මෙතන ඒ දෙපාර්ශවයට එකඟතාවයකට එන්න පුළුවන් කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු බලපෑමක් මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂය කරනවා. සරණාගතීන් සහ නීති විරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ඔවුන්ට රටට ඇතුල් වෙන්නට ඒ අවශ්‍ය ඉඩ ප්‍රස්තා ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ඩෙමොක්‍රටික් පක්ෂය කරලා තියෙන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිකන් ඉන්න හම්බෙන එකක් නැති වෙයි කියලා අපිට හිතෙනවා. මොකද මේ ඇමරිකාවේ බුද්ධිංශ සම්බන්ධව මේ වාර්තාවෙන් අලුත් තොරතුරු දිහා බලපුවාම බොහෝ දෙනෙක් විමතයට පත් කරමින් යම් කිසි වූ තොරතුරක් වාර්තා වුණා මේ සතිය තුළදී. ඇමරිකානු බුද්ධිංශ යම් කිසි වූ පාවාදීමක් කරලා තියෙනවායි කියලා, විශේෂයෙන්ම CIA එක යම් කිසි වූ පාවාදීමක් කරලා තියෙනවා කියලා තමන්ට චීනයෙන් තොරතුරු සපයන ඔත්තු සේවා නිලධාරීන්. අපි දන්නවා මේ චීනයත් ඇමරිකාවත් අතර තියෙන මේ සීතල යුද්ධය මේ බුද්ධිංශ සම්බන්ධව, ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවි හැක්කිරීම සම්බන්ධව මේ වගේ විශාල සීතල යුද්ධයක් මේ රටවල් දෙක අතර පවතින කාලයේදී ඇමරිකාව තමන්ට උදව් උපකාර කරපු විදේශ සේවා ඔත්තු නිලධාරීන්ට සලකපු ආකාරය පිළිබඳව සැබෑ තතු දැන් හෙළි වෙමින් තියෙන්නේ. අතර මමල් මේ තත්ත්වය හෙළිදරව් වෙන්න බලපාපු ගිනි පුපුර මොකක්ද?
දිලක්ෂි, ඇත්තටම මේක ඉතාමත්ම ත්‍රාසජනක කතාවක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද අපි මේ රහස් ඔත්තු බැලීම, එහෙම නැත්නම් මේ ඔත්තු සේවයේ කටයුතු කරන අය සම්බන්ධයෙන් ඔය චිත්‍රපටිවල දකිනවා වගේ ඒ ඇත්තටම ඊටත් එහා ගිය ත්‍රාසජනක කතාවක් හැටියට මේක හඳුන්වන්නට පුළුවන්. මේ වෙනකොට ඇමරිකාවේ බලධාරීන් විසින් ඉතාමත් කෙටි කාලයක් තුළ තුන්වෙනි පුද්ගලයාව අත්අඩංගුවට අරන් තියෙනවා. මේ පහුගිය සතියේ ඔහුගේ අත්අඩංගුවට පත්වීමත් සමගම ඇමරිකාවේ බලධාරීන් අනාවරණය කරගෙන තියෙනවා. මීට කලින් 2010-2012 කාලවකවානුවේදී ඇමරිකාවේ ඔත්තු සේවාන් වලට තොරතුරු ලබා දුන්නු චීන ජාතික පිරිස් සෑහෙන ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා. එහෙම නැත්නම් හිර අඩස්සියට පත් වෙලා තියෙනවා. මොකද මේ ඇමරිකාවේ CIA ආයතනයට සේවය කරපු අය චීනයේ හිටපු ඇමරිකාවට සහාය දක්වපු කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු චීන බලධාරීන්ට ලබා දීම නිසා ඔවුන් අනතුරට පත් වුණයි කියලා. ඇමරිකාවේ ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන් ඩොලර් 25,000ක වගේ මුදලක අල්ලස් ලබාගෙන චීනයේ හිටපු තමන්ට තොරතුරු ලබා දුන්නු අය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළයි කියලා මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඉතින් මේ පිළිබඳ දැන් පරීක්ෂණ තවත් උත්සන්න වෙලා තියෙනවා. නමුත් දැනට අපිට අනාවරණය වෙච්ච කරුණු අනුව නම් 2010 සහ 2012 වසර තුල ඇමරිකාවේ CIA සංවිධානයට ඍජුවම හෝ වක්‍රව තොරතුරු ලබා දුන්න අඩුම තරමේ 12 දෙනෙක් චීන බලධාරීන් විසින් ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා හෝ එහෙම නැත්නම් ඔවුන් හිර අඩස්සියට පත් කරලා තියෙනවා. ඉතින් චීනය සම්බන්ධයෙන් ඇමරිකාව ලබාගත්තු මේ බුද්ධ්‍යාංශ තොරතුරුවල සම්පූර්ණ කඩාවීම වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ විදිහට තමන්ගේම නිලධාරීන් 3 දෙනෙක් චීනයට රහසිගතව මේ තොරතුරු ලබා දීම නිසා.
සූතිවන්ත වෙනවා මල්. ලෝකයේ මේ ගෙවිලගේ සතිය තුළ සිදුවුණු විශේෂ සිදුවීම් අපිත් එක්ක කතා බහ කළාට එහෙමනම් අපි සුපුරුදු විදිහට ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලක්ෂි.